දැන් ගිරිමානන්ද සූත්‍රයේ ඉතින් බුදු පියාණන් වහන්සේ නියම කළ දස සංඥා පැහැදිලි කර දෙන කම එකේ ඉල්ලීමක් තියෙනවා. ඉතින් මේක අනිච්ච සංඥා, දුක්ඛ සංඥා, අනත් සංඥා, පහන සංඥා, විරාග සංඥා, ඉතින් නිරෝධ සංඥා, සබ්බ ලෝක යන විරත සංඥා, මේ ආදි වශයෙන් මේ විග්‍රහය තියෙන උගාවක් ලොකු විග්‍රහයක් කරන්න විලාවල් බොහොම අඩුයි. ඉතින් ඕකේ දකින්න ඕනේ අත්‍යවශ්‍ය සංඥා තුනක් තියෙනවා. ඒ සංඥා තුන තමයි අනිච්ච සංඥා, දුක්ඛ සංඥා, අනත් සංඥා. මෙන්න මේ ටික දැනගත්තොත් අනික ඔක්කොම નિરાයාසයෙන් සිද්ධ වෙනවා. මූලික දස සංඥාවෙන් පළවෙනි සංඥා තුන ඔය අනිච්ච සංඥාව ගොඩනගා ගන්න, අනිච්ච සංඥාව තෝරා ගන්න. කතමාචානන්ද සබ්බ සංකාරේසු අනිච්ච සංඥා බුදුරයන් වහන්සේ කිව්ව විදිහට තෝරනවා මිසක් එක එක්කෙනාට ඕන හැටියට පරම්පරාවෙන් ගිලා හැටියට තෝරලා මේක අර්ථ ගන්න බෑ. අනිත්‍ය කියන්නේ ස්ථිර නැහැ, අනිත්‍යයි කියලා ගත්තら හරියන්නේ නැහැ. ඒක බුදුරයන් වහන්සේ තෝරලා තියෙන හැටි බලාගත්තාම හරි පහසුයි, වැදගත් වෙනවා මේ අනිත්‍ය සංඥාව දැනගන්න. මොකද යමක් අනිත්‍ය නම් ඒක දුකයි. දැන් මෙතන යම් කිසි සිද්ධාන්තයක් පෙන්නනවා. යමක් අනිත්‍ය නම් ඒක දුකයි කියොත් යමක් කිව්වොත් අහු නොවේ දෙයක් ලෝකේ නැහැ. එනම් මේ දුක්ඛස්කන්ධයක් දුකෙන් පිරීලා තියෙනවා කියන ලෝකේ යමක් කියනකොට මොනවද දුක නොවන දෙයක් පෙන්වන්න තියෙන්නේ. හැවටිනේ වල සුවයි කියනවා මිස විදින සලමක් විදිනේ දුක් ගොඩවල්. දුකේ හේතු කාරණා ඔය යමක් කියන්නේ ඌවා. ඕක ස්ථිර නැත්නම් ඒක දුකයි කිව්වොත් දුක් විදින්නේ දෝ නිස්තිර කරේ. දැන් ඔබ තකින්න ඕනේ බුදුරන් වහන්සේ දේශනා කළේ ස්ථිර නැති නිසා දුකයි කියලාද මේ අනිච්ච නම් දුකයි කිව්වේ? යදානිච්චං තන් දුක්ඛං කියලා පේනකෝ කාරණේ විග්‍රහ කරගන්න ඕනේ. යමක් අනිච්ච නම් ඒක දුකයි කියලාද වෙන්නේ? අනිත්‍ය කියන වචනේ බුදුරන් වහන්සේ විග්‍රහ කරපු හැටි දැකලා තියෙනවා. ඒක තමයි පෙන්වන්නේ ගිරිමානන්ද සූත්‍රයෙන් පෙන්නලා තියෙනවා. අනිත්‍ය සංඥාව විග්‍රහ කරනකොට කතමාචානන්ද සබ්බ සංකාරේසු අනිත්‍ය සංඥා. ආනන්දේ මේ සියලු සංඛාර පිළිබඳ අනිත්‍යයි කියන්නේ මොකද්ද මේ සංඥාව? ඒ අදහස මොකද්ද? ඉදානන්ද බික්කු සබ්බ සංකාරේසු අට්ඨියති හරායති jigucchati අයං උච්චතානන්ද සබ්බ සංකාරේසු අනිච්ච සංඥා. ආනන්ද බික්සුව මේ සියලු සංකාර කෙරෙහි අට්ඨියති මෙයා පෙළෙනේ ආවා දකින්න ඕනේ. පෙළෙන්න සිද්ධ වෙනවා ඇසුරට ගියොත්. හරායති පොතේ විග්‍රහ කරලා තියෙන හැටි මාත් ඒ ගත්තොත් ඔහොමයි ඉන්නේ. ලැජ්ජා විඳ වෙනවා. සතුරු වෙන්නේ ගර්තෙන් බාර ගන්න එකක්වත් මේ වටිනා එකක් නෑ ලෝකේ. මම රජ්ජුරුව, මම දෙයියෝ, මම බ්‍රාහ්මයා, මගේ සත්‍ය සම්පත්තිය මෙහෙමයි. උද්දාම වෙන්නේ ලැජ්ජාවි හේතු වේවල්. බුදුරණහතේ මේ ගැන හිතාගන්න උපමාවක් පෙන්නනවා. අසූචියේ ඉන්න පණුවෙක් ඉස්සෙල්ලාම අලුතෙන් වැටිච්ච අසූචි විලක් දැකලා ඔය විදිහට ඕකුරට නැගලා අනිකේ ඉස්සෙල්ලා බලපියක මගේ වාසනාව කියනවලු. තොපිල තියනහද මෙච්චර පිනා කියනවලු. මේ උපමාව. ඌට ලොකු අසූචි ගොඩක් හම්බ වෙනවා. අන්නේ වගේ දෙයක් තමයි මෙන්නේ බලාල්ලක් මගේ සම්පත්. උඹලාට තියනහද මෙහෙම සම්පත් කියන එක බුදුරණහතේ දුන්න උපමාව. මෙන්න මේ වගේ එක යථාර්ථය දැක්කහම හරායිති ලැජ්ජා වෙන්න වෙනවා. Tamanටම ලැජ්ජයි. මතක් වෙන දතාතේ දැකන නිහ ජිගුච්ඡති හැම පැත්තෙම යා පිළිකුල් මල මුත්‍රවා මල මුත්‍රා ගඩවල් වෙන එකක් මේකේ නෑ. මෙන්න මේ කාර්ණී මේ ලෝකේ තියෙන වස්තුන් ගැන දැකනම් ওই තුන් ආකාරයි. ඔන්නෝකල කියනවා අනිච්චයි. දැන් ওই තුනේ මේ ඉතිර නැති කතාවක් නෑ. ඉතිර නෑ කියන වචනේදී වෙන්නපු දැනක් තියෙනවා. මොකද්ද වෙන්නන්නේ? සබ්බේපි මේ පියේහි මනාපෙහි නානාභාවෝ විනාභාවෝති පබ්බජිතේන අබින්නම් පච්චවේ කිතබ්බං කිය. මේ සියලුම ප්‍රිය මනාපයන්ගේ වෙන් වෙන්න දෙනවා කියලා. පැවිද්දා විසින් නිතර මෙනෙහි කරන්න. ඔය ප්‍රිය මනාප දේවල් සදාතනික දේවල් නෙමෙයි. ඒවා වෙන් වුණාම බලපුවහම මොකද්ද වෙලා තියෙන්නේ? මොනම හරයක්වත් ඉතුරු නොකර වෙන් වෙලා ගිහින් තියෙන්නේ. මම අද මෙහි අහවල් ඉගෙන ගත්ත අහවල් ජාතිය විද්‍යාඥයා විදේශඥයා මහාචාර්යවරයා නැත්නම් රජතුමා සිටුතුමා ඇමතිවරයා මන්ත්‍රීවරයා හස්ගාල පණ යන මොහොත ඔක්කොම තියෙනවා. අන්නේ පණ යන මොහොත ලඟ වෙනකොට අහනවා කවුද එයා මෙච්චර කල් කී කී හිටියේ? දැන් අරගෙන ලැහැත්තිලා දින්නේ හස් ගන්න අන්තිම පළ පොඩ්ඩ යන මොකක් කියන්නේ? ලැජ්ජාවෙන් දෙනවන්නේ තමන් කියපුවා. මෙන්න මෙහෙම එකක් උස්සාගෙනද මේ තවත් මේ ලෝකම් කියන්නේ කියලා මෙන්න ධර්මානුකූලව බලන්න ඕනේ. මෙන්න මේකද කියනවා මේ සබ්බි සියලු ප්‍රියමනාපේ නානා භාවයට පත් වෙනා විනා භාවයට පත් වෙනා කියන නෝකයි. නැති වුණා කියන එකෙන් නිගමනය කරන්නේ තවත් එහාට යනවා. නැති වුණේ මොන හරියක් ඉදිරි කරලාද? නැතුණ කවන්නේ හරියක් ලබා දීලා. කිසිම හරියක් ලබා දෙන්නේ නැතුව නැති වෙච්ච එකේ මොන ගන්න දෙයක් තියෙනවා. එහෙම යවන මේ ප්‍රියමනාප කියන්නේ. ඒව දකින්න. අන්න ඒක එතන පෙන්නේ. එන හැම එකකින්ම දකින්නේ මොකද්ද? තැවෙන්න වෙනවා මිස. කවදා හරි තැවි තැවි වෙනසෙන්න වෙනවා මිස. වෙනනම් හරියක් හම්බෙච්ච කිසි සත්වෙක් නෑ ලෝකේ අල්ලගෙන. අන්න ලෝකේ ඇති. අට්ටි යති. හරායති. මේ ලෝකේ ගණ්ඩ හරයක් නම් හම්බෙලා නැහැ කිසි සාරත්වයක් නැහැ හිතා හිටියට. jigujjati ආසාවෙන් ඉන්නේ මල මුත්‍රා වැඩි ජරා ගොඩවල් මොනවද හොඳ දෙයක් තියෙන්නේ. ඔන්න ඔය කියන කාරණා තුන්ට අහුල වෙන එකක් ලෝකේ නැහැ. ඔබ හොයලා බලන්න. බලනකොට ඇත්තනේ නම් කියා වැටි හිතා අනිච්ච දැක්කා. මෙන්න මේකයි අනිච්ච සංඥාව. ඉච්චේ නැතිලා දුකයි කියන්නේ කියොත් එහෙම. අන්න කැමැතිසේ නැහැ. යම් පිච්චන් නලවති සම්පි දුක්ඛං කිව්වේ අන්න ඒකයි දුකේ මුල. අන්න ඒක දකින්න ඕනේ. නං මොකද වෙන්නේ? ඔක විග්‍රහ කළා විවිධාකාරයෙන් පේනනවා. ඉච්ඡාය බන්ධති ලෝකෝ. ඉච්ඡා විනයාය මුච්ඡති. ඉච්ඡාය විපහාණේන සබ්බං චින්දති වන්දන. මේ ලෝකේ ඉච්ඡාවෙන් බැඳෙනවා. ඉච්ඡාව හික්මීමේ සිදෙනවා. ඉච්ඡා විපහානින මේ විශේෂයෙන් ප්‍රහාණය කළ දමුත් මේ ඉච්ඡා කියන ආසාව සබ්බං චින්දති වන්දන සියලු බන්ධන හිදෙනවා. නාමංච රූපංච පටිච්ච පස්සෝ. නාම රූප පටිච්ච කරගෙන ස්පර්ශය හට ගන්නවා. ඉච්ඡා නිදානානි පරිග්ගහනි. ඉච්ඡාව කරන නිදානයි. ওই ඉච්ඡා කියන වචන හරි වැදගත්. පටිච්ච වෙන එකට මට දොස් කියනවා. ඉච්ඡාත්යෙන් බැඳෙනවා කියන එක පටිච්ච කියන්නේ කියන්නේ. බුදුරන් වහන්සේ දේශනා කරන පටි තමයි උච්චදලා තියෙන්නේ. ඉච්ඡාත්තේ වැඩිච්ච තමයි. ඉච්ඡාන සන්ත්‍යාන මමත්ව මත්ති. ඉච්ඡාව හිතේ නැත්නම් මමත්වයක් නැහැ මගේ කියන එකක් නැහැ. රූපේ විභූතේන පුසාන්ති පස්සු. රූපයන්ගේ වෙන් වෙලා යනවා ඒතොර ස්පර්ශයක් නැහැ. මේ ධර්මයේ විග්‍රහ කරපුවා තියෙනවා. ලීනියක් මලමුඩුවක බැඳෙන වාසී ලෝක සත්‍යෝ ඉච්ඡාවෙන් බැඳෙනවා. මේ ඉච්ඡාවෙන් බැඳෙන එක මම නෙමෙයි කියපු බුදුරන් වහන්සේ. ඉච්ඡාව නිසා බැඳෙන හැටි උපමා දුන ලිහිණියක් මලමුඩුවක බැඳිනවා. ඒ කියන්නේ ලිහිණි වැද්දෝ කියන්නේ කුරුල්ලෝ අල්ලන ඒ කුරුල්ල අල්ලා මරාගෙන කන හෝ විගුණන ඒ වැඩි කොට්ටාසේ මලමුඩු අටවලා ඉඳන් මොනවහරි කෑම දාලා තිනවා කුරුල්ලෝ ආපුවාම උන් ඒව කන්න එහෙම යන්න කකුලට පැටලෙනවා. ආයි කකුල කැඩුණත් යන්න බෑ ලේසියෙන් ගලවන්න බෑ. එහිර වෙනවා මලමුඩුවට. ඊට පස්සේ අර කුරුල්ලෝ වැද්ද ගිහිල්ලා ඌ ටෝන් ඉඳලා අල්ලා මරා ගන්න. හරියට මලපුඩුවල බැඳුණු ලිහිණියක් වාගේ. ඒ ලිහිණි කියන්නේ එක එක කුරුල්ලෝ. ලෝක සත්‍යය ඉච්ඡාවෙන් බැඳෙනවා. මෙන්න ඉච්ඡා කියන වචනේ බන්ධන වෙන හැටි. පටි වලින් නෙමෙයි බැඳලා දෙන්නේ. ඒක මොනවද? වැද්දාගේ මලපුඩු වලින් කුරුල්ලෝ බැඳුනවා. මම කිව්වොත් තමයි පටි පටි හූ හූ කියන්නේ. හැබැයි බුදුරන් වහන්සේ කිව්වේ එක නම් සද්ද නැතුව ඉන්න. මේ ඉච්ඡාවේ ස්වභාවය. ඉච්ඡාවෙන් බැඳුනහම තමයි පටිච්ච වෙන්නේ. ඔබ තෝරා ගන්න වෙන මම මොනවා කරන්නේ? ඒකෙන් තමයි මේ උපත්ිය හටගන්නේ. ඉච්ඡා නිදානානි පරිග්ගහණී කිව්වෙත් ඒකයි. ඉතින් ඔබ දකින ඉච්ඡා විනයාය මුච්චති. ඔය වචනේ ඔක්කොම පින්නේ මේ ඉච්ඡා කියන වචනේ දින ලෝකයේ බැඳෙන ස්වභාවය. ඉතින් මොකද පින්නන්නේ? මෙන්න මේකෙන් දකින්න ඕනේ. අන්නේ ඉච්ඡාව නිසා බැඳෙනවා. ඉච්ඡාව යම් තැනක නැද්ද? එතන විදෙනවා. ඉච්ඡා විනයය මුච්චති කිව්වෙත් අන්න ඒක. ඉතින් යම් කිසි පුද්ගලයෙකුගේ ඉච්ඡාවෙන් බැඳෙන ලක්ෂණය නිසා යම් පීච්ඡං නලබති තම්පි දුක්ඛං. එතන තමන් ඉච්ඡා වශයෙන් යම් දෙයක බලාපොරොත්තු ලැබෙන්නේ නැත්නම් ඔහු ඒකෙත් අසහනින් දුක් වෙනවා පිළිනවා. යම් පීච්ඡං නලබති තම්පි දුක්ඛං කිව්වෙත් ඒකයි. මේ දුකට මුල් වෙන හැටි මේ ඉච්ඡාගින වචනේ ලෝකයේ බැඳෙන සංහාවල කියන තව නම උපාදාන ඉරිගින තව නමක් වෙයි. ඉච්ඡා කියන්නේ ඉතින් ඒතර මේක දකින්න ඕනේ. අනිත්‍ය සංඥා. ඒ මොකක්ද කියලා දකින්න ඕනේ. ඉච්ඡාත්තේ බැඳුනහම එහෙම නැන්න ආර පෙලෙන්න වෙන ලැජ්ජා සහගත මලමූ ගොඩවල් වල බැඳුලහම ඒකේ මොන හරයක්ද අන්න ඒ විදිහට දකින්න ඕන එතන දකින්නවා ඉච්ච විදිහෙන් ගන්න ඉච්ච විදිහෙන් බැඳිල වටිනාදියක් ලෝකේ නෑ කිය මෙන්න මේ අදහතර ගත්තාම දකින්නවා ලෝකේ හරයක් නෑ ලෝකේ හොඳයි කියලා ගන්න එකක් නෑ ගන්නවා නම් ලෝක සත්‍යය මුලාකපත් වෙලා ලැජ්ජා වෙන්න ඕන කතාවක් කියන්නේ කවදාවත් ලෝකේ සැනසුමක් නැහම් වෙන්නේ නැහැ මට මේක හැබ්බුලා කියලා අල්ලගෙන අවසානේ වෙන්නේ දුක්ගොල්ලකින් ඔන්න ඔය කාරණේ පිළිබඳ යථාර්ථයේ හිතනකොට කියනවා අනිත්‍ය සංඥා එදේ යදා අනිත්‍යං සංදුක්ඛාන දැන් දුක් සංඥාව දකින්න පුළුවන් එන ලෝක සත්‍යයම ඉච්ඡාවෙන් බැඳෙන්නේ කවදාවත් නරක දෙයකට නෙමෙයි ලෝකේ ආස්වාද නැති දෙයකට නෙමෙයි ප්‍රියයි මනාපයි කියන යමක් ගන්න ඕකටයි බැඳෙන්නේ යම් ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේ සාතන්නා උපජ්ජමානා උපජ්ජ දෙතනි විසමානා නිවිත ලෝකේ යම් ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් ඇද්ද මේ තෘෂ්ණාව එහි උපදිනවා එහි පවතිනවා මෙන්න මේ තෘෂ්ණාව ඉච්ඡාව හටගන්න හේතු වෙනා විදිහට මුල වෙන්නේ එහෙමයි පිය රූපයි මధుර රූපයි ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවී යමක් ඇත්නම් ඔන්න ඕක තමයි ඉච්ඡාවට බැඳෙන්නේ හේතුව ඉතින් මෙන්න මේක දකින්න ඕනේ ප්‍රිය මధుර දේවල් ලෝකේ තියෙනවා මනවඩන රූප මනවඩන ශබ්ද මනවඩන ගන්ධ මනවඩන රස මනවඩන පොට්ටබ්බ මනවඩන ධර්ම කියන මේ ටික මෙන්න මේවට ඉච්ඡාවෙන් බැඳෙනවා නම් ඒ බුද්ධිලයා මොකද වෙන්නේ අන්න ඒ නිසා දුක් වෙන්න සිද්ධ වෙනවා ඔව් බැඳුනේ දුක කරන නිසා සැපට නෙමෙයි මොකක් නිසාද ඒ තමයි දුක කරා ගෙනින මරවුගුල මරවුගුල කොහොමද සැපක් වෙන්නේ කියලා දකින්න ඕන අන්න දැක්කහම මෙච්චර කාල අලන්ත සංසාරී දැක්කේ නැති සැපේ දුක දකින්න දැක්කේ නැති එක ඕකයි දැක්කේ මොකද්ද ස්වභාවික දුක ඒක දැක්කේ නැති එක නෙමෙයි පුබ්බේ අනනුසුතේස ධම්මේස චක්කුං උදපාදි වෙන්න ඕන පෙර නොයසු විරුධාම් කිරියස පහළ වෙන්න ඕන ඒ බුදුරන් වහන්සේ දා පහළුනේ පෙර නොයසු විරුධාම කිරියස එන මොකද පෙර අහලා තිබිච්ච නැති එක සැප දුකයි කියලා හෙවිනේ සැප දුකයි කියලා දැනගෙන හිටියේ නෑ ඒ නිසා තමයි අවිද්‍යාවෙන් මෙහෙලා සසර ගමන් කළේ අදත් යමේ සැප දුකයි කියලා දැනගන්න සැප දුකයි කියලා දන්නේ නැති තාක්කල් සැප සැපයි කියලා නිගමනය කරපු තාක්කල් සසල ගමන යනවා කවදාවත් බේරෙන්න බෑ. ධම්මත පහළම අපි දකිනවා සැප දුකයි කියන එක ඇත්ත. මට අරගන්න බැරි එක වෙනම දෙයක්. ඒ සංඥාව. සැප සංඥාවෙ මිදෙන්න බෑ. දෘෂ්ටියෙ මිදෙන්න හැකි ඉස්සෙල්ල. ධම්මත පහළ වුණාම ධම්ම දැක්කහම මට සංඥාවෙන් මිදෙන්න බැරි වුණාට සැපයි කියලා ගන්නෙ මරවුලා කියලා මට හොඳට තේරෙනවා කියලා එනවා හිතා. තේරෙනවා. අන්නේ නිසා කියනවා නිත්‍ය සුභ අත් නේ නිත්‍ය සුඛ නිත්‍ය ඒ වගේම මේ සුඛ ඒ වගේම අත් සුභ කියන මෙන්න මේ කාරණා හතර විපරීත සංඥා හතර. ඒක යථා සංඥා මොකද යථාර්ථී අනිත්‍ය දුක්ඛ අනාත් අසුභ. මෙන්න මෙහෙම දකින්න ඕන. එහෙනම් නිත්‍ය කියලා හිතා ඉන්නේ අනිත්‍යදී සුඛ කියලා හිතා ඉන්නේ දුක්ඛදී අනත්ත කියලා හිතා ඉන්නේ අත්ත කියලා හිතා ඉන්නේ අනත්තදී සුභ කියලා හිතා ඉන්නේ අසුභදී කියලා දැක්කහම පළවෙනි දෘෂ්ටිය කැපිලා සෝවන් වෙනවා. හැබැයි දෙකක් පිළිබඳ සංඥා ඉතුරු වෙනවා චිත්ත ඉතුරු වෙනවා. ඒ තමයි දුක්ඛ සුඛයි කියනා වූ සංඥාව චිත්තය ඉතුරුයි සෝවන් වුණාට. අසුභ සුභයි කියන සංඥාව චිත්තයයි සුභ අසුභයි අසුභය කියන එක සුභයි කියලා ගන්න සංඥාව චිත්තයයි ඉතුරු. ඕක යන්නේ අරිහත් ඵලෙ. එතෙන්ට යනකම් ක්‍රම ක්‍රමේ වැටහි වැටහි දිනන අත්තරින්නේ අරිහත් ඵලෙට ගියා. මෙන්න මේ සංඥාවෙන් දැක්කත්තාම දැනගන්නවා. මෙන්න මෙහෙ විග්‍රහය කරලායි දුක්ඛ කියන වචනේ දැකලා දුක්ඛ සංඥාව දැනගන්න. නහ අනත් සංඥා. ඒකත් අර විදිහට දකින්නවා. එතකොට අනිත්‍යං කයට්ටි දුක්ඛං භයට්ටි අනත්තං අසාර කට්ටේ නාත අසාර අර්ථයෙන් අනත්ත කියන්නේ අනාත්මයි කියලා කියන්නේ සංස්කෘත වචනේ අනත්ත කියන වචනේට සිංහල වචනයක් තියෙන අනාත කියලා ඒක හරි බාල වචනයක් හින්දා පැත්තකින් තියලා සංස්කෘත වචනයක් කරගත්තා සිංහල වෙන්න මොකද්ද අනාත්ම කියලා අනාත්ම කියන්නේ අපේ වචන නෙමෙයි සංස්කෘත වචනය ඊට පස්සේ අනාත්ම කියන්නේ මොකද්ද ආත්මයක් නැහැ කියලා හිතන් අර්ථ ගත්තා ආත්මයක් නැහැ කියලා ගියාම ආත්මය ඇත කියන්නේ සාසර දෘෂ්ටි ආත්මය ඇත කියන්නේ උච්චේ දෘෂ්ටි. දන්නේම නැතුව බුදුරජාණන් වහන්සේ අනාත්මවාදී කියලා. වචකොත පරිබ්‍රාජික බුදුරජාණන් වහන්සේ දනවා ස්වාමීන් ආත්මයක් තියෙනවද? උත්තර දුන්නේ. ස්වාමීන් ආත්මයක් නැද්ද? උත්තර දුන්නේ. යන්න ගියා. ආනන්ද හඳුනන ස්වාමීනි ඇයි වච්චකොත්තර උත්තර දුන්නේ නැත්තේ? ආනන්ද ආත්මයක් තියනවා කියලා මම කිව්වනම් ඔව් කිව්වනම් එහෙම ආත්මවාදී දරන්නාගේ අන්නේ පරිබ්‍රාජි කිව්ව මහත් ගෞතමයත් අපේ වචනේ අනුමත කළා කියලා මේ විදිහට කියනවා. මේ සියලු සංකාර අනත්තයි කියලා පෙන්නේ මම ඊට විරුද්ධ දෙයක් කිව්වා කියලා උන් කෑ ගහනවා. ගැලපෙන්නේ නැහැ. ඒකයි මම නිහඬ වුණේ. ආනන්ද යම්කිසි කෙනෙකුට කිව්වනම් මේ සියලු සංකාර ආත්ම නෙමෙයි කියලා උච්ඡේද වාදීන බහැවගේ දෘෂ්ටිය ඕකයි. එතන බුදුරජාන් වහන්සේ අපේ දෘෂ්ටි අනුමත කළයි කියලා. උන් වැරදි ආකල්පෙද ගන්නවා. එතන වච්චගත සවත් මුලාවටපත් වෙනවා. ඇත්ත හොයාගන්නේ නැහැ විදකම කිව්වා. එහෙනම් මම විදකම උත්තර දෙන්නේ නැහැ කි. දැන් ආත්ම නැහැ කියන එකත් බුදුරජාන් වහන්සේ උත්තර දෙන්නේ නැති එකක් කියන හැටිෙද්දි. මොකක්ද අනාත්ම කියන්නේ? ආත්ම නැත නැත වෙන මොන අර්ථයද? එහෙනම් බුදුරජාන් වහන්සේ දෙන්නේ මෙන්නේ අනාත්මවාදියක් නෙමෙයි. අනාත්ම කියන්නේ සංස්කෘත වචනය. අනාතයි සිංහල වචනය. අනාත්ම කියන වචනේ අනාත්ම කියන්නේ සංස්කෘතේ. අපිට ඒක එකක් නෙමෙයි බුදුරජාන් වහන්සේ වචනයක් වගාව ගල කිව්වා කිව්ව එක එකක් ඒක. වචනා වාග්ය ගන්න මේපා කිව්වා සංස්කෘත. ගත්තොත් ඇවටක් කියලා පැනේවා දුක්කට ආවත්තිය කියලා. පරිවර්තන කරලා එපා කිව්වා ධර්මයේ. ඒකමයි කරන්නේ. 75% කළා තියෙන එක. අපේ වචන ඔක්කොම වෙනස් කරලා. සංස්කෘත වචන සිංහල වචන කියලා හදලා දීලා. සිංහල වචන කියලා ඊට දාලා. තිලකුණු කියන වචනේ තිලක්කන කියන එක. ත්‍රිලක්ෂණ කියලා පෙන්නුවා. සංස්කෘත කළා. පටිච්චසමුප්පාද කියන වචනේ පාලියෙන් කිව්ව එක. පිළිසමුපාද කියන සිංහල වචනේ පැත්තක දාලා ප්‍රතිත්‍ය සමුපාද කියලා හැදුවා. සංස්කෘත වචනේ දුන්නා. හරි අටගේ මග කියන ආර්ය අටාංගික මාර්ග කියන වචනේට. නැත්නම් හරියෝ අටාංගිකෝ මග්ගෝ කියන පාලි වචනේට. හරි අටගේ මග කියන සිංහල වචනේ පැත්තක දාලා ආර්ය අටාංගික මාර්ගය කියලා හිටන් කියආදු. සංස්කෘතේ. අපි හිතනවා සිංහල වචනේ කියලා වෙනවා. දැන් සිංහල භාෂාව කැලේ දැන් මේ කවුද? ඔය පඬිතු විරසන්. දැන් කෑ ගහනවා අපි භාෂා වර්ණ, ව්‍යාකරණ වර්ණ කියලා. දැන් භාෂා වර්ණලා තියෙන්නේ උන්වහන්සේලාගේ මූලික પરම්පරාවය. උන්වහන්සේලා දොස් කියන්නේ නැහැ. මූලික પરම්පරාවේ නැහැ මේ සංස්කෘත වචනේ බුදුරන් හදේ එපා කියද්දි දාලා හිටා සිංහල වචනේ හංගලා තියෙන්නේ. එතකොට කම්ම කියන වචනේ කම් කියන සිංහල වචනේ පැත්තකට දාලා කර්ම කියලා හැදුවා. කර්ම කියන්නේ සංස්කෘත වචනේ. අපේ වචනේ හොයි එකක්වත් නැහැ. අපේ වචනේ කම්. රජකම් කෙරුවත් කළ කම් පරිදි කම් කියන්නේ. කම් කියන්නේ කර්ම කියන එකේ සිංහල වචනේ. ඒක හරි බාලයි. ඉගෙන ගත්තාට පස්සේ සංස්කෘත පඬිතුක ඉගෙන ගත්තාට පස්සේ සංස්කෘත වචන නිසා සිංහල වචන හරි බාලයි. බාලයෙන්ගේ මෝඩයෙන්ගේ වචන. දෙන්න බෑ එහෙම අපි කතා කරන්නේ නැහැ. ඉතින් මොකද කම් කියන්නේ? කර්ම කිය. කම්ම කියන්නේ. කර්ම තොර තේරෙන්නේ නැද්ද? තියාදින්නේ හේවේ. අන්තිමේ වාදේ 75 අපි අද සිංහල කියලා කතා කරන්නේ සංස්කෘත වචන. සිංහල වචන කොහොම පැත්ත හැඟවිලා. ඉතින් ආර්ය අෂ්ටාංග මාර්ගයේ පරිත්‍ථ සම්පාදිය හැම වචනයක්ම ඔය විදිහයි. දැන් වෙන කිව්වල තේරෙන්නේ නැති නිසා අපිටත් ඒ වචනම භාවිත කරන්න වෙලා තියෙන මොනවා කරන්න. වෙන හේකින් කිව්වහම තේරෙන්නේ. ඉතින් ඒ වගේ වචන වලට වෙලා තියෙන්නේ දැන් එහෙම දෙයක්. ඉතින් ඒ නිසා මේකෙන් තෝරා ගන්න ඕනේ අනාත්ම කියන වචනේ සංස්කෘත වචනය. ඕකේ වචනේ අනාත්ම කියන එකේ අපේ වචනේ අනාත. ඒක තමයි අත්ත කියන එකේ වචනේ ආත. ආත සහ අනාත වචන දෙක. ආත කියන වචනයක් අපේ සිංහල භාෂාවේ තිබුණාද කියලා හිතාගන්න බැහැ. හැබැයි තව එකක් ඉතිරිලා තියෙනවා. පිළිසරණක් නැති පුද්ගලයෙක් දැක්කොත් පිට වෙන්න බැරි කෙනෙක් දැක්කොත් කවුරු හරි. එතකොට කියනවා ආතප්පාතක් නැහැ. ඒ මිනිහයාට දැන් කවුරු වත් නැහැ ආතප්පාතක් නැති මිනිහයා. මොකද ආත? අන්න අපේ සිංහල වචන වල හරි වැදගත් අර්ථ තිබුණා. ඒවා වැහිලා ගියා. ආත පාත කියන එක තවත් සිංහලයේ කොටසට බැඳලා තියුණා. මොකද්ද? තවත් විග්‍රහ කරනකොට. අත පාත. අත පාත කියන්නේ. අත කියන්නේ අත. අදත් අපි කතා කරන අත. පත කියන්නේ පාත්‍රය කියලා අපි කිව්වේ ඒක. පත. බත් පත. ඛණ්ඩ අත. ඛණ්ඩ අතත් නැහැ. හම්බ කරගත පතවුත් නැහැ. දැන් මොනවා කරන්නේ? ජීවත් වෙන්නේ කොහොමද? අසන තත්ත්වේ කොච්චර වැඩිද? ලැබුණත් ඛණ්ඩ අතකුත් නැහැ. ලැබෙන්නේ පතවුත් නැහැ. අන්න අනාත්‍යගේ ලක්ෂණේ වෙන්නපු ආතප්පාතක් නැති එකනා විවේකයේ අර්ථය. මෙන්න මේ ස්වභාවයට පත් වෙනවා මේ ලෝකේ අල්ලන්න ගියොත්. ලෝකේ පස්සේ ගිය පුද්ගලයන්ට සිද්ධ වෙන්නේ අනාත වෙන්න, අනත් වෙන්න. මෙන්න අනත් කියන අර්ථය. ඒස අවගෙන කිව්වා අනත්තං අසාර කට්ඨේ නාති. අසාර අර්ථයෙන් අනත්තයි කියලා ලෝක අටුවාවේ තේරුවා. අටුවාව හරියට සෝරලා දිනනවා. පටිසම්භිදාමග්ග ප්‍රකරණ. එදා සංගායනාවට ගත්ත අටුවාවේ. ඉතින් අද ඒක අපේ වැහිලා ගිහිල්ලා. ඉතින් දැනගන්න ඕනේ නිසා අනිත්‍ය සංඥාවයි දුක්ඛ සංඥාවයි අනත්ත් සංඥාවයි විතරයි මේ විග්‍රහ කරන්න පුළුවන් වුණේ. ඔය අදහස හරියට තේරුවා නම් බලන්න ඕනේ. ඉතින්
නිසි අනිසි කියන එක අවසාන වර්තනේ නිසි අනිසි කියන එකක් ආදරේ. නිසි අනිසි. එතනම
තියෙනවා. නිසි අනිසි. ඉතින් නිසි අනිසි කියන්නේ යමක් නිසිද අනිසිද කියන වචනේ අපේ සිංහල භාෂාවේ වචන. නිච්ච අනිච්ච. නිච්චං වා අනිච්චං වා කියන වචනේ ඇහුවා. තව වචනයකින්. නිස සහ අනිස කියලා. අනිච්ච කියන වචනේ අනිස කියන වචනෙන් ඔබ තේරුම්. අනිස කියන වචනේ අද තෝරන්නේ අනිසි කියලා. නිසි අනිසි කියන එක තමයි නිච්ච අනිච්ච කියන්නේ. නිසිද අනිසිද. ඉතින් අපිට නිසිද හොරගන්න බෑ. පරිහරණයට වහ පරිහරණය කරන එක නිසිද අනිසිද කියලා හෙවොත් අපිට තේරෙන්නේ නැද්ද? වහ පරිහරණය කළොත් ඒ මුද්දිරාට පරිහරණය කරන නිසිදයක්ද අනිසිදයක්ද වහ කියන්නේ. කවුද නිසිදයක් කියන්නේ? නිසි නම් ප්‍රයෝජනයක් හම්බ වෙනවා. අනිසි නම් ඒක විනාශයක් නේද? අනිසි කියන්නේ. අන්න ඒ වගේ අනිත්‍ය කියන්නේ මහ විනාශකාරී දෙයක්. අනිසි කියන වචනේ තව විදිහෙන් කියනවා. ඉතින් ඔබ තෝරා ගන්න ඕන විදිහ. ඉතින් ඒතකොට වාද නිසි නම් ඒක හොඳ නිත්‍යයි කියන්නේ නිසි. අනිත්‍යයි කියන්නේ අනිසි. තව කළ මේක. ওই දෙකේම සිංහල අර්ථයයි. ඉතින් ඒ දෙක අරගෙන ඊට අනුකූල තෝරා ගන්න දහම් තුන ඔය සංඥා තුන තෝරා ගත්තාම අනිත්‍ය සංඥා, දුක්ඛ සංඥා, අනාත්ම සංඥා තෝරා ගත්තාම මේ විරාග සංඥා, නිරෝධ සංඥා, පහාන සංඥා, සබ්බ ලෝකයන් පිළිබඳව මේ ඔක්කොම එනවා. දස සංඥාම ප්‍රගුණ වෙනවා තුනේ.